Sen si dai che sende bak adreniye halene mituru sam denatme bhavanave jivitete adhyatmika arthayak dennata පෙළගැසි සිටින මේ හිතවත් සෑම දෙනාටම නිලඹ භාවනා මධ්‍යස්ථානයේ දේශනා ප්‍රකාශන මණ්ඩලයෙන් පිදෙන ගෞරවනීය තිළිණයක් නිදසුනට නිදසුනක් සමගයි මේ එකතු වෙන්නේ. හිතවතුනි, විදර්ශනාව කොහෙවත් තියෙන දෙයක් නොවෙයි. ඒ බව හැම දෙනාම දන්නවා. පොත්පත්වල නෑ. විදර්ශනාව ගැන ලියවුණු පොත් තිබෙනවා. විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව ගැන විස්තර කරන ග්‍රන්ථ තිබෙනවා. නමුත් ඒ කිසිතේක විපස්සනාව නෑ, විදර්ශනාව නෑ. කිසිම පොතක, පොත්ගුලක, පුස්කොළ පොතකවත් නැහැ. එය ඇතිකර ගත යුතු වීරියෙන්, නිවැරදි දැකීමෙන් හා පිවිතුරු කරන ලද මනසින් ගොඩනගා ගත යුතු දැකීමක්, හැකියාවක්, ඥානයක්. පොතපත උදව් වෙනවා අනිවාර්යෙන්ම. නමුත් හරියට පොත්වල කෑම නෑ වගේ කෑම පිළිබඳ ලියවුණු පොත් තිබෙනවා. ආහාර වට්ටෝරු හදන විදිහ, සූපවේදය, පින්තූර තිබෙනවා, ගුණාගුණ තිබෙනවා, අමුද්‍රව්‍ය තිබෙනවා. මේ සියල්ලම පොත්පත්වල ලියා තිබෙනවා. නමුත් ඒ කිසි දෙයක් පොතේ නැහෙනි. පින්තූර තිබෙන්න පිළිවන්, පාට පාටි මොන රහද කියා ලියා තියෙන්ටත් පිළිවන්. නමුත් ඒ රහත් නැහැ, කෑමත් නැහැ. එතන කිසි දෙයක් නැහැ. මේ කෑම හදාගන්න විදිහ අවශ්‍ය අඩු වැඩිය නම් ඇති. තියෙනවා නම් තියෙන්නේ ඒ ටික පමණයි. කොහොමද මේ කෑම පිළියෙල කරගන්නේ? ආහාරයේ සහ අවශ්‍ය දේ මොනවද? අවශ්‍ය දේ මොනවද කියා නම් ටික තියෙනවා. පින්තූරත් එක්ක නම් තියෙන්න පිළිවන්. හැබැයි අවශ්‍ය දේත් පොතේ නැහැ. ඉතින් අවසාන වශයෙන් ආහාරයක් සකස් කරගන්න ආකාරය තමා වැඩිම වුණොත් පොතකින් ඉගෙන ගන්නට පිළිවන්, පොතකින් ලියා දෙන්නටත් පිළිවන්, කියවා ගන්නටත් ලබා ගන්නටත් පුළුවන්. නමුත් උයන විදිහ ඉගෙන ගන්නට පිළිවන්. කිසිම කෑමක් උයන් නැතුව අර පොත් බලලා උයන විදිහ ඉගෙන ගන්නට පුළුවන්. ඒ විවිධ කෑම වර්ග ඒවට කියන නම් උදේටද ආහාරය ගැලපෙන්නේ, දවල්ටද, සවසටද, සීත කාලෙටද, රස්න කාලෙටද, සෙමටද, පිටටද, වාතයටද, යහමින් උදල් තියෙන කාලෙටද අතමිට හිඟ කාලෙටද මේ තොරතුරු පොතකින් ගෙන ගන්නට පිළිවන්. ඉගෙනගෙන ඒ ගැන හිත හිත ඉන්නත් පුළුවන්. උයන්ද දන්නවා කියා උයලා නැති වුණත් කවදාවත් ඒ ආහාර වර්ගයක රස විඳ නැති වුණත් නම් කියන්න දන්නවා හරියටම අවශ්‍ය අඩු වැඩිය නිවැරදි මාත්‍රාවට කියන්න පුළුවන් උගන්නන්නත් පුළුවන්. උගන්නන්න ප්‍රශ්නෙකුත් නෑ. මේ විදිහට ඉතින් කිසි ගැටලුවක් නෑ. ඒ ඉගෙන ගන්න අයට ගුරුවරුන් වන්නට පිළිවන්. එහෙම පොතින් ඔළුවට ඔළුවෙන් පොතට පොතින් ඔළුවට ඔළුවෙන් පොතට ආහාර වට්ටෝරු ආහාර සම්ප්‍රදායන් එන්ට පුළුවන් අවුරුදු 10 ගානක්. ඒ පරම්පරාවේ එක්කෙනෙකුවත් ඒ ආහාරය දැකලත් නැහැ කාලත් නැහැ රහ බලලත් නැහැ ගුණ අත්විඳත් නැහැ. නමුත් ඇත්ත වෙන්න පුළුවන්. මේ බොරු කියන්නට බෑ. ඒ කන්නේ ටික ඇත්ත වෙන්න පුළුවන්. හිතවතුනි විදර්ශනාව අපේ හිතේ ඇති කරගත යුතු හැකියාවක්. හිතේ ඇති කරගත යුතු හැකියාවක්. ඒ හැකියාවට තමයි විදර්ශනාව කියන්නේ. එක හැකියාවක්. තව බොහෝ හැකියාවන් තිබෙනවා. හැකියාවන් මානසික හැකියාවන් නැත්තම් චිත්ත ශක්තියින් විවිධයි. හිත කරන්න පුළුවන් දේවල් මොනවද? කීයක් හිතට කරන්න පුළුවන්ද? කවුද දන්නේ? අප දන්නවද? අපේ හිතට කළ හැකි දේවල් මොනවද? කීයක් දේවල් කරන්න පුළුවන්ද? ඊපයක් කතා කරන්න පුළුවන්. නමුත් ඒ සියල්ල නම් දන්නේ නැහැ. ඇත්ත කුමක්ද? හිතම දන්නේ නැහැ හිතවතුනි. හිතට කළ හැකි දේවල් සියල්ලම ගැන හිතම දන්නේ නැහැ. වෙන කිසිවක් නොහිතා හිතට කළ හැකි දේ ගැන පමණක් හිත හිටියොත් වෙන කිසිවක්ම නොසිතා මේ මනසින් කළ හැකි දේ මොනවද? හිතට කරන්න පුළුවන් මොනවද? එහෙම හිතුවොත් බැහැයි කියලා හිතන හැම දෙයක්ම පුළුවන් බව වැටහෙයි. බැහැයි කියා හිතාගෙන සිටින සියල්ලම කළ හැකි බව වැටහෙයි. ඉතින් වෙන කිසිවක්ම නොසිතා හිතට තමන්ට කළ හැකි දේ ගැන පමණක්ම උපන්දා සිටම හිතුවොත් මේ උදාහරණයක් කියන්නේ. එහෙම හිතුවොත් මොනතරම් දේවල් හිතට කරන්න පුළුවන්ද කියා හිතම පුදුමයට පත් වෙයි. ඒ ගාන හදන්නත් බෑ. එකතු කීයක් පුළුවන්ද කියා දවසට මැරිලා යයි. නවසක ජීවිත ඉවර වෙන්නේ. හැබැයි ඉවර වෙන්නේ හිතට කළ හැකි සියල්ලම හිතල නෙවෙයි. තව හිතන් තියෙනවා. මේ තමයි ඇත්ත. මේ හිත ගැන හොයන්න හොයන කෙනෙකුට වැටෙන කාරණයක් තමයි අසීමිතයි කියන එක. හිත සීමිතයි. හිත අසීමිත නෑ. හිත සීමිතයි. නමුත් හිතට කළ හැකි දේවල් අසීමිතයි. අසීමිතයි කියන්නේ අපේ ජීවිත කාලය සීමිතයිනේ. ජීවිත කාලයට සාපේක්ෂව හිතට කළ හැකි දේ අසීමිතයි. දැන් තව ජීවිත කාලය කීයක් ලැබුණොත් දැනගන්න පුළුවන් වෙයිද? එහෙම කියන්න අමාරුයි. එහෙම බැලුවොත් හිතවතුනි, මේ හිත කියන්නේ බලාගාරයක්, ශක්ති බලාගාරයක්. ලෝකයේ තිබෙන ප්‍රබලම ශක්ති බලාගාරය තමයි හිත. ලෝකේ ජනගහනය යම් පමණකට ඉන්නවද මා දන්නේ හරියටම කීයද කියලා, කීයක් හරි ඉන්නවද, කෝටි 500ක් හරි 1000ක් හරි බලාගාරය පමණම තිබෙනවා. මේ හිතවතුන්ගේ ගෙවල් වල 5 දෙනෙක් ඉන්නවා නම් බලාගාර 5ක්. මෙහෙම කීවහම මේ මුහුරට ගන්නත් පුළුවන්, මේ පුපුරනවා කියලා. ඒක නම් ඇත්ත කියයි. ඔය අපේ ගෙදර නම් 5ක් තියෙනවා, 5ම් පුපුරනවා. ඒ පිපිරීම ගැන නෙමෙයි කියන්නේ. ඉතින් එහෙම පිපිරීමක් හිතේම කාර්යයක් තමයි. එහෙම මේ මහ විනාශයක් වෙන්න හේතු වෙන්නේ හිතම තමයි. වෙන කිසිවක් නෙමෙයි. හැම යුද්ධයක්ම හිතින් පටන් ගත්ත දෙයක්. යුද්ධය පළමුවෙන්ම බිහි වෙන්නේ හිතේ. හිතේ බිහි වෙන යුද්ධය තමයි ඉන්පසු ඔය දුනු ඊතල, කඩු, කිනිසි, හෙලි, තුවක්කු, මිසයිල, පරමාණු බෝම්බ, ජීව විද්‍යාත්මක අවි, ඔය කෙලවරක් නැති නම් තියෙන්නේ. ඒව හරහා කෙරෙන්නේ මුලින්ම මනසේ ඇරඹුණු යුද්ධය තමයි. යුද්ධය පළමුවෙන්ම බිහි වෙන්නේ මනසේ. ඒ ගැටුම එළියට පේන්නේ නැහැ. එළියට පේන්නේ අර වාග් සංග්‍රාමයි, ඇඟේ හැප්පීමයි, අතින් පයින් ගහ ගැනීමයි, ගල් මුගුරු වලින් ගහ ගැනීමයි, එහා ආයුධ වලින් ගහ ගැනීම. මේවා තමයි එළියට පේන යුද්ධය. නමුත් ඒ සියලු යුද්ධ කළත් නොකළත් මනසේ හැම විටම යුද්ධයක් පවතිනවා, ගැටුමක් පවතිනවා. මේ ගැටෙන්ට දෙපාර්ශවයක් ඉන්නෙපැයි. දෙපාර්ශවේ හිත තමයි හදාගන්නේ. හිතට පුළුවන් ඕනතරම් පාර්ශව හදාගන්න. එයත් හිතේම හැකියාවක්. බෙදීම බෙදන්න පුළුවන්කම. ගණිතයේදී බෙදීම ඉගෙන ගත්තනේ. අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම, එකතු කිරීම. මේවා හිතේ හැකියාවයි. මේ හිතේ තියෙන හැකියාවන් ටික තමයි මේ ගණිතඥයන් අඳුනගෙන ගණිත විද්‍යාවට එකතු කර තිබෙන්නේ. නැතු ගණිත විද්‍යාව නිසා හිතට ඒ හැකියාවන් ලැබුණා නොවේ. මනෝවිද්‍යාවත් ඒ වගේ. මනෝවිද්‍යාවේ විවිධ උපක්‍රම කියනවනේ යම් යම් ප්‍රශ්න විසඳා ගන්නට. ඊළඟට අධිමානසික විද්‍යාවේ කියනවා මතකයේ වැඩි කරගන්නේ කොහොමද, ලෙඩ හොඳ කරගන්නේ කොහොමද, මේ ආදී ක්‍රම. මේ අධිමානසික විද්‍යාවේ තියෙන නිසා මේවා ඉගෙනගෙන හිතට කරන්න පුළුවන් නෙමෙයි. හිතට පුළුවන් නිසායි අධිමානසික විද්‍යාවේදී මේ කීපයක් හොයාගෙන කයිවාරු ගහන්නේ. මනෝවිද්‍යාවත් ඒ වගේ. මේ හිතේ හිත යන්තම් මේ ලෙව කාල පමණයි තියෙන්නේ හැම විද්‍යාවක්ම. හැම හිතක්ම ශක්ති බලාගාරයක්. කළ නොහැක්කක් නැත. ඒ තමයි ඇත්ත. මොනවද බැරි? දැන් බෑයි කියලා හිතුවොත් බෑ කියන එකත් හිතේ ගතියක්. ඒකත් හිතට කරන්න පුළුවන්. ඕනෑම පුළුවන් දෙයක් අනේ මට බෑ, අපිට නම් බෑ, මේ කාලේ බෑ, අද බෑ, දැන් බෑ. එහෙම හිතුවොත් බෑ. ඉතින් බලන්න බෑයි කියලා හිතුවොත් පුළුවන් දේවල් උත් බැරි වෙන්න තරමට හිත මොනතරම් ප්‍රබලද, ශක්තිමත්ද කියලා. එයින් උනත් හඳුනා ගන්නට පිළිවන් වෙන්නේ හිතේ ශක්තිය. දුර්වලකම නෙමෙයි හිතේ ශක්තිය. ඒ ශක්තිය කෙලවරක් නැහැ. ඒ සියල්ල අතර සුවිශේෂී ශක්තියක් තමයි විදර්ශනාව කියන්නේ. ඇයි ඒ සුවිශේෂී වන්නේ? අන් සියලුම ශක්තියින් කීයක් තියෙනවද දන්නේ නැහනේ. අන් සියලුම අසීමිත ශක්තියින් සියල්ලම උදව් වෙන්නේ පැවැත්ම වෙනුවෙන්. සංසාරයට තමා උදව් කරන්නේ. සංසාරේ යන්න තමා උපකාර වෙන්නේ. සංසාරේ යන්න නම් සංසාරයට ඇලෙන්න එපැයි. සංසාරයට ආශ කරන්න එපැයි. ආශ කරන්න මොනවද සංසාරේ තියෙන්නේ? සතරේ මොනවද ඇලුම් කරන්න තිබෙන්නේ? මොනවද නැත්තේ? තියෙන්නේ මොනවද කියලා ඇහුවොත් කෙනෙකුට කියන්න මොනවද නැත්තේ? ඒ සාධාරණ ප්‍රශ්නයක්. හැම දෙයක්ම තියෙනවා. හැම දෙයක්ම තිබෙන බව හිතට පේනවා. හිතටයි පේන්නේ. හිතයි කියන්නේ මේ සංසාරේ තිබෙනවා අවශ්‍ය හැම දෙයක්. ඉතින් දැන් එහෙම චිත්‍රයක් සංසාරේ පිළිබඳව සංසාරේට අලවන්නේ හිතම තමයි. වෙන කවුරුවත් ඔය මාරේ ඇවිල්ලා සංසාරේ දුක වැහෙන්න අපායේ ඒ යවුල් ඇනෙනවා අනිනවා වහන්න වෙන මේ ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම අරගෙන කොහරි මල්ලත්තක ඒ අපායේ දොරේ අලවන්නේ නැහැ. එහෙම කරනවා නෙවෙයි. මාරය නෙමෙයි මේක තමයි. ඉතින් මාර වැඩක් තමයි මේ කාර්යය. කුමක්ද? සංසාරේ හරි හොඳයි. පැවැත්ම ඉස්තරම්. වෙන නෑ. පැවැත්ම තමයි ඉස්තරම්, රත්තරම්. කියා රන් ආලේපයක්. මේ සංසාර මලකඩ වගේ ගානවා. සංසාරේ මලකඩ කාපු දෙයක්. කතා දෙකක් නැහැ හිතවතුනි. සංසාරේ තරම් මල කෑ තවත් දෙයක් නැහැ. මොකද ඒ තරමට පරණ, ඒ තරමට ගෙවුණු දෙයක් සංසාරේ. ඉවර වෙලා නෙමෙයි, ගෙවිලා ඉවරයි කියන එක නෙමෙයි. ඒ තරමට කබල් මලකඩ කාපු ඒ පරණ මොන හරි යකඩයක් වගේ. එහෙන් ඇල්ලුවත් කැපෙනවා, මෙහෙන් ඇල්ලුවොත් පිට ගැස්ම. එහෙමනේ තියෙන්නේ. හැබැයි මේ මලකඩේට උඩින් රිදී රත්තරන් ආලේපයක් තියෙනවා. ඒ ආලේපය මේ මලකඩ වලින්ම හටගත්ත දෙයක් නෙවෙයි. හිත තමයි සසරට රන් ආලේපනයක් කරන්නේ. සංසාරය ස්වර්ණ ආලේපිත දෙයක් බවට පත් කරන්නේ හිත. දෙයක් හිතේ හැකියාවක්, ලොකු හැකියාවක්. මලකඩේකට රත්තරන් ගාලා කැරට් 22 24 පවුම් වගේ පෙන්වන්න පුළුවන්කම ඒ හැකියාවක් නේ. හිතේ මේ හැකියාවෙන් වෙන්නේ රැවටෙනවා. මලකඩේකට රැවටෙනවා රත්තරන් කියලා. ඇයි පේන්න තියෙන්නේ රත්තරන්? ඇල්ලුවත් රත්තරන්, සුවඳත් රත්තරන්, දිවගාල බැලුවත් රත්තරන්, ටිකක් උරගෑවත් රත්තරන්. ඒ මතු පිට මලකඩෙන්න කලින් ටිකේ උරගෑවත් රත්තරන්, උරගෑවත් රත්තරන්, දිවගෑවත් රත්තරන්, ලෙවකෑවත් රත්තරන්, අතගෑවත් රත්තරන්, ඉම්බත් රත්තරන්, බැලුවත් රත්තරන්. එහෙම රත්තරන් සංසාරයක් තමයි හදලා තියෙන්නේ. ඇදුවේ හිත. එහෙම හැදුවහම කවුද රැවටෙන්නේ? ඒ රැවටෙන්නේ හිතම තමා. ඒ තව තව ස්වභාවයක් අර රත්නාලේපනය කිරීම එක හිතේ එක කොටසක කාර්යයක්. මේ තව කොටසක කාර්යය තමයි රැවටීම. එයාගේ දක්ෂතාවයේ තමයි රැවටෙන එක. දක්ෂතාවය කියන්නේ කුසලයක් නෙමෙයි, කෞශල්‍යයක් නොවේ. හැබැයි හැකියාවක්. මොකද එයා රැවටුනේ නැතිනම් ඉන් එහා අනිත් හිත්වලට කරන්න දෙයක් නැති වෙනවා. අනිත් හිත් වැඩ කරන්න පටන් ගන්නෙ මේ රැවටෙන හිත රැවටුනොත් පමණයි. හරියට දිග යන්ත්‍රයක ඒ එක තැනක රෝදයක් කරකුනේ නැත්නම් අනිත් රෝද ටික කරකැවෙන්නේ නැහැනේ. අනිත් රෝද බලාගෙන ඉන්නවා මෙයා කරකිනකන්. මේ මුලා වෙන රැවටෙන රෝදය ඒ චිත්ත රෝදය කරකැවුනොත් තමයි ඉන් එහා තියෙන අනිත් සිතිවිලි පෙරලෙන්න පටන් ගන්න. දැන් මේ විදිහට රත්තරන් ගාන එක්කෙන රත්තරන් ගාන. ඊළඟට ඒක ඉඹින්ද දිව ගාන්න උර ගාන්න ගල ගාන්න ඔය හැම දෙයකටම දෙනවා. ඒවා කරන්නේ වෙනම හිතේ කොටස්. ඒගොල්ලෝ ඒ චික් කළා කියලා මේක පෙරාපු රත්තරන් කියලා. සංසාරය ගැන කියන්නේ පෙරාපු රත්තරන්. ඒ සාතිකයේ දෙනවා. ඒ සහතිකේ ගත්ත ගමන් ඊළඟ හිත අය හොයලා බලන්න දෙයක් නැහැ නේ. දැන් තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් ලැබිලානේ තියෙන්නේ. ඉතින් රත්තරන් ලැබුණා කියා ඉන් එහාට ඒ රත්තරන් වලින් කරගන්න තියෙන ටික කරගන්න හදනවා. මලක දෙකකින්. මේ ටික දුරක් ওই ගමන ඔහොම යන්න පුළුවනි. හැබැයි මේ වැඩි දුරක් යන්න හම් වෙන්නේ නැහැ නේ. මේ කැඩෙනවා. දිරලා තියෙන්නේ ඇනෙනවා, තුවාල වෙනවා. ඒ හිතූ නැති දහහක් වින්නැහි වලට මූණ පාන්න වෙනවා. ඒ එක එක හිත තමයි ඒවට මූණ පාන්නේ. ඒවටත් හිත කියලා තමයි කියන්න වෙන්නේ. වෙන මොනවද කියන්නේ? පුද්ගලයන් නෙවෙයිනේ. එක එක අවස්ථාවල තියෙන හිත ඒ වින්නැහි වලට මූණ පානවා. අන්තිමට මේ අන්තිමම අවස්ථාව තමයි මේ මේකම ඇමිනිලා ඇනිලා මැරෙන එක. මේ පිටගස් නැහැදිලා මැරෙනවා. ඒ තමයි ඒ චක්‍රයේ අවසානය. පැවැත්මේ අවසානය නෙවෙයි. පිටගස්නේ මැරෙන එක. බෙයිට කලින් විඳිනවා. රත්තරන් ලැබුණා කියලා සතුටක් විඳිනවා. ඉන් පසුව මේයින් වැඩ කරන්න ගියාම ඒ රත්තරන් එක්ක කරන වැඩ ටික මේ මලකඩේ එක්ක කරගන්න ගියාම බැරි වෙනවනේ. ඒ බැරි වුණාම විඳින්න පටන් ගන්නවා. එතෙන්දි තමයි රෝදේ අනිත් පැත්ත පෙරලෙන්නේ. ඉතින් මේ කතාව අපි දන්නවනේ. ඉතින් හැමදේම අහන් දෙයක් කියන දෙයක් කියවලක් තියෙන දෙයක් හිතලක් තියෙනවා. හැබැයි නැවත නැවත මේ රවුමෙන්ම අපි කරකැවෙන හිතවතුනි. එහෙම ද විඳින අවස්ථාවට ආවහම, දුක විඳින අවස්ථාවට ආවහම, පීඩා විඳින අවස්ථාවට ආවහම, ඒ පීඩා විඳින අයට මේ ඒ හිත්වලට අර රවට්ටපු හිත් කියනවා මේ ඔබේ වැරැද්ද, ඔබේ තමයි මේ වැරැද්ද. අඬන කෙනෙකුට එහෙමනේ කියන්නේ නේ. ඇයි අඬන දෙයක් කළේ? ඇයි රැවටුනේ? ඇයි මුලා වුනේ? යාට බනිනවා. අර ඔක්කොම කලින් හිටිට යාට බයින්න පටන් ගන්නවා. අඬන හිතට, වැළපෙන හිතට, නිඳින හිතට, ඌල්ලන හිතට, ශාප කරන හිතට බනිනවා. යාගේ වැරැද්ද වගේ. එයත් හිතනවා මගේ වැරද්ද තමයි කියලා. තමන් නොකළ නොකළ වරදක් කට වගකීම බාර ගැනීමත් හිතේ හැකියාවක්. එකම හිතක් නෙවෙයි, දැන් මේ හිතේ හිත කිව්වාම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ එකම හිතක් ගැන කියන්නේ. කියන්නේ හිතේ හැකියාවන්ගේ කෙලවරක් නැහැ කියා. ඒ වගේ මේත් එක හැකියාවක්. කුමක්ද? තමන් නොකළ වරදක විඳින විට, ලෙඩ වුණාම, වයසට ගියාම නොකළ වරදක් නිසා, මරණාසන්න වුණාම, මැරෙන විට අනේ මේක මගේ වැරද්ද කියා විඳිනවා, පසුතැවෙනවා. ඒ ලොකු පසුතැවිල්ලක් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ හැම දුකක් ඉදිරියේම. මොකද එයාට පේන්නේ අර එයාව එතෙන්ට ගෙනල්ලා දාපු අයව. අනිත් පිටික පේන්නේ මේ මලකඩයක් තිබුණේ, ඒකට රත්තරන් ගෑව කෙනෙක් ලස්සන කරා, පොලිෂ් කරා, වර්ණනා කරා. ඒට කැරට් 22 කියලා තත්ත්ව පරීක්ෂණ තත්ත්ව සහතිකයක් දුන්නා. මේ කතන්දර එයාට මතකත් නැහැ, එයා දන්නේ නැහැ මේ දුක් විඳින කෙනා. එයා හිතනවා මේක මගේ වැරද්ද. දැන් ඉතින් මට තියෙන්නේ පසුතැවීම තමයි. වෙන මොනවා කරන්නද? මේ පසුතැවෙනවා. මේ පසුතැවීම හිතවතුනේ හරියන මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් කියන්නේ බේරෙන්න කරන උපක්‍රමයක්. තමන්ව බේරගන්න, මේ පැවැත්ම බේරගන්න අර කපටි, අර මුලින් කපටි හිටික එයාගේ බේරෙන්න මේ කරන උපක්‍රමයක්. ඉතින් පසුතැවිල්ල නිසා මෙයා තමන්ටනේ බැනගන්නේ පසුතැවෙන විට. හොඳට බලන්න ඔය ලෙඩ වුණු අය, නැත්තම් විවිධ වැරදීම් නිසා දුක් විඳින අය, එයා ඉන්නේ පසුතැවිල්ලේ. මැරෙන්නේ තුඟාද්දෙනේ පසුතැවිල්ලේ. ඉතින් තමන්ටම ශාප කරමින්, තමන්ටම දොස් කියා ගනිමින් ඉන්නවා. මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ඇයිට අවබෝධයක් ලැබිලා ජීවිතේ හැරවුම් ලක්ෂයකට ඇවිල්ලා මේ පසුතැවීම නිසා නෑ. පසුතැවිල්ල කවදාවත් ජීවිතයක් ආධ්‍යාත්මික පැත්තට හරවන්නේ නෑ. ඒ කවදාවත් වෙලා නෑ. පසුතැවීම කරන්නේ මේ පුද්ගලයා ඇතුළ දෙන්නෙක්ව මවන. එක්කෙනෙක් ඇතුළ දෙන්නෙක් දෙබිඩි චරිතයක් හදනවා. දෙබිඩි චරිතයක් නෙමෙයි, පුද්ගලයන් දෙන්නෙක්ව හදනවා. එක්කෙනෙකුට තිබෙන ඕනෙකම, යමක් කරන්න ඕනෙකම තිබෙනවා. අනිත් කෙනා කියනවා කරන්න එපා, ඒක වැරදි, කරන්න එපා වැරදි. ඉතින් මේ දෙන්නයි කරන්න ඕනේ කියන කෙනා ප්‍රබලව ඉන්න තාක්කල් ඒ වැඩේ කෙරෙනවා. මොනවා හරි දුම්බීම කියන්නේ දුම්බීම කෙරෙනවා, බොරු කීම කෙරෙනවා, හොරකම් කිරීම කෙරෙනවා, කෑගැසීම, රණ්ඩු වීම, බැනවැදීම කෙරෙනවා. හැබැයි අර දොස් කියන කෙනා නැත්තේ නෑ. මේ දෙන්නම ඉන්නවා ඇතුලේ. කවුද? වැරද්දක් කරන්න ඕන කෙනයි, ඒ වැරදි කියලා මේ මිනිස්චේ කරලා චෝදනා කරන කෙනයි දෙන්නම ඉන්නවා. හැම හිතකම මේ දෙන්න ඉන්නවා. මෙහෙම දෙන්නෙක් හැදිලා තියෙනවා. ඒ හැදිලා තියෙන්නේ පසුතැවෙන්න තමයි. පසුතැවීමට පත් කරවන්නේ. දැන් එහෙම එතකොට මේ මොනවා කළත් එයාට පූර්ණ සතුටක් නැහැ. සතුට විඳින්න තමයි කරන්නේ. හැබැයි පූර්ණ සතුටක් නම් නැහැ. මොකද අර වැරදි කියන කෙනා ඇතුලේ ඉඳගෙන බනිනවනේ. එයා බනිනවා. ඉතින් එහෙම ගේ ඇතුළෙම කෙනෙක් බනිනකොට හිතන්න සතුට සාදයක් කියා, පාටි එක, සම්භාෂණයක්. එහෙම වෙලාවක හැමෝම සින්දු කියනවා, නටනවා. ඉතින් එක්කෙනෙක් ඒකට බනිනවා. ඒ ඇතුළෙම ඉන්න තව ප්‍රබල චරිතයක් බනින්න පටන් ගන්නවා. එයා කියනවා කෑ ගහන්න එපා, මේ මෙහෙම නටන්න එපා, ඒවා වැරදි කියලා කියනවා. එහෙම කියනකොට අර ආයේ ප්‍රබල නම් එයයි සින්දු කියයි නටයි කෑ ගහයි. හැබැයි එයාට සම්පූර්ණ විනෝද වෙන්න බෑනේ දැන්. මේ උදැල්ලක් දැම්මා වගේ බාල්දිය පෙරලුවා වගේ වෙනවනේ. මේ හිත ඇතුලේ බාල්දි පෙරලන කෙනෙකුත් ඉන්නවා. උදළු දාන කෙනෙක් ඉන්නවා. එයා හැම දෙයකම උදළු දාන. ඕනෑම දෙයකට උදළු දාන. එයාගේ රස්සාව තමයි උදැල්ලක් දැමීම, බාල්දි පෙරලීම. හැම දෙයකම මොනවා කරන්න ගියත් එයා එක්ක බෑ කියනවා කරන්නේ. එහෙම නැත්තම් ඔය දෙන්නේ කරන්න තියෙන්නේ. දැන් භාවනාවට ආවත් එයත් ඉන්නවා. භාවනාව තමයි කළ යුතු හොඳම දේ, එකම දේ. වෙන කරන්න දෙයක් නැහැ. එහෙම මේ මොනතරම් හිතට සාක්ෂි තිබුණත් බලන්න හිතේ කොනකවත් නැද්ද කියා ඒ පළක් නැහැ, වැඩක් නැහැ, මේ කාලේ බෑ, අද බෑ, මට බෑ එහෙම කියන කෙනෙක් නැද්ද? ඉන්නවා. එයාගේ හඬ ප්‍රබල වුණාම තමයි විචිකිච්ඡා කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ ඒ කෙනාගේ හඬ හුඟක් ප්‍රබල වුණාම. ප්‍රබල වුණත් දුබල වුණත් එයා ඉන්නවා. විචිකිච්ඡා නීවරණය ප්‍රහීන වුණත් එයා ඉන්නවා. එද හඬ ප්‍රබල නැහැ. ඒ වුණාට එයා ඉන්නවා ඇතුලේ. ඒ සම්පූර්ණයෙන් නැති වෙන්නේ ඔය සංයෝජනේ විදිහටම කැපිලම ගියොත්, එයාව කපලම දැම්මොත්, එයාව බැඳගෙන තියෙන බැමි ටික ඔක්කොම එයා කපලම දැම්මොත් තමයි එතනින් නිදහස් වෙන්නේ. එතකල් මෙලෝ දෙයක් කරන්න බෑ. හැමදේටම එයා බාල්දියක් පෙරලනවා. ඒක ඔය විචිකිච්ඡා කියලා කියන්නේ හැමදේටම බාල්දි පෙරලීමට නෙවෙයි. ටිකක් දැන් ඉන්න තැනට වැඩිය උසස් තැනකට මනසින් එන්න. උත්තරී මනුෂ්‍ය ධර්මයක් හොයාගෙන යන්න ගන්න උත්සාහයට බාල්දි පෙරලෙන කෙනාට තමයි විචිකිච්ඡා කියන්නේ. හැබැයි තියා ඒ දේ විතර නෙවෙයි, ඕනම දෙයකට බාල්දි පෙරලන. යාව තමයි මේ වැඩේටත් බාල්දියක් පෙරලන්න ගන්නෙ. වෙන කෙනෙක්ව ගන්න බෑනේ. තේ මේ කෙනෙක් ඉන්නවනේ ගේ ඇතුළේ. ගේ ඇතුළේම ඉන්න කෙනාට කියනවා ඔයා මේ වැඩේටත් බාල්දියක් පෙරලන්න උදැල්ලක් දාන්න බාධා කරන්න කියලා. ඒක බොහොම හොඳට කරනවා, ජයට කරනවා. දැන් මම කියන්න ආවේ එහෙම දෙයා ඔන්න කියනවා මේක වැරදි කරන්න එපා, කරන්න එපා, කරන්න එපා. මේ සින්දු කියන්න එපා, කෑ ගහන්න එපා, මෙහෙම කන්න බොන්න එපා, ලස්සනට අඳින්න එපා, එහෙම කියනවා. ඒතර හැබැයි අර මේවයින් සතුටු වෙන්න පුරුදු වුණු හිතට ඕන ඒ සතුටේ තේවනතු එයා කොහොම සතුටු වෙන්නේ. ඒ නිසා එයා ඒ දේ කරනවා. හැබැයි කළාට එහින් පූර්ණ සතුටක්, පූර්ණ සන්තෝෂයක් ලැබෙන්නේ නැහැ. ඒ පූර්ණ සතුට, පූර්ණ ප්‍රමෝදය හිතවතුනි හිත දන්නේ නැහැ. හිත කවදාවත් අත්දැකලා නැහැ. මොකද මේ මිනිස්සයත් එතන ඉන්න නිසා. එයත් එක්ක කවදාවත් ඔය පූර්ණ සතුටක් නම් විඳින්න ලැබෙන්නේ නැහැ. ලැබිලත් නැහැ. සංසාරේ කවුරුවත් මොනම දෙයක් එක්ක හෝ එකම එක මොහොතකටවත් පිරිපුන් සතුටක් විඳලා නැහැ. ඒ තමයි. එහෙම නොවිඳින්න තවත් හේතු තියෙනවා. හැබැයි ළඟම හේතුව තමයි මේ කකුලෙන් අදින කෙනා. එයාගේ රස්සාව වරදන්නේ මිත්‍යයි. එයාගේ රස්සාව එයාත් එක්ක දෙයක් කියනවා එපා 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 එපා. මේ හැම දෙයක් එක්කම පුංචි පසුතැවිල්ලක් එනවා. ඒ නිසා මොන හොඳ දෙයක් කළත් බලන්න, මොන හොඳ පින්කම කළත් පුංචි හරි පසුතැවිල්ලක් එනවා. එතරම් දෙන්නේ ඒ දෙන්න අතර තමයි ගැටුම. අපිට වෙන හිත බෙදන්න දන්නවා කියලා. ඒ බෙදීමත් හිතේ දක්ෂතාවය. එහෙනම් දෙන්නෙක්ව හදනවා හිත. මොනවද? හොඳයි කියන කෙනෙකුයි, නරකයි කියන කෙනෙකුයි. ධනාත්මකව හිතන කෙනෙකුයි, ඍණාත්මකව හිතන කෙනෙකුයි කියලා දෙන්නෙක් ඔන්න හිතේ ඉන්නවා දැන්. එහෙම දෙන්නෙක්, එහෙම ශක්තියින් දෙකක් තිබෙනවා. මේ දෙන්නා හැම වැඩකදීම දෙන්නම ඉන්නවා. ධනාත්මකව හිතන කෙනා ඉන්නවද? ඍණාත්මකව හිතන කෙනා එතනම ඉන්නවා. එයා හිමීට හරි කියනවා වැඩ දැන් එයා දේපා කාටද හරි ගියේ ඕනම දෙයකට. ඉතින් ඒ නිසා ඒ යමක් සැලසුම් කරන්නෙත් පසුතැවිල්ලෙන්, ක්‍රියාත්මක කරන්නෙත් පසුතැවිල්ලෙන්, ප්‍රතිඵලය අත්විඳින්නෙත් පසුතැවිල්ලෙන්ම තමයි. සතුටක් තියෙනවා, පසුතැවිල්ලක් තියෙනවා. ඉතින් මෙයා ගිහඬ ප්‍රබල වෙනකොට, මේ පසුතැවිල්ලේ ප්‍රබල වෙනකොට අර ඒ දෙයින් සතුටු වෙන කෙනාට බැරි වෙනවා. එයාට ශක්තිය නැහැ දැන් මේ පසුතැවිල්ල මැඩගෙන ඉදිරියට යන්න. තමන්ගේ බැවීම් පුරුදු හෝ කළ යුතු දේවල් දිගටම කරන්න එයාට ජවයක් එපයි. දැන් ඒ තියෙන ජවයෙන් වැඩි කොටසක් අර වැරදි කියන කෙනා අරගෙන තියෙනවා. එයා ඇතේ තමයි වැඩිපුර නූල් ටික තියෙන්නේ. එයාගේ ඇත්තට වැඩිපුර නූල් ගිහාම වෙන්නේ කුමක්ද? ඕනෑම දෙයක් කරන්න අර අවශ්‍ය ශක්තිය නැති වෙනවා. ඒ නිසා ඔය වැරදි කියලා හිතන දේවල් අතහරින්න. දැන් කරගන්න බෑනේ පසුතැවිල්ල ඉන්න. හැබැයි එතනින් ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. අපි හිතනවා දැන් නැවැත්තුව දැන් හරි. නෑ නැවැත්තුව පසුතැවිල්ල. ඊට පස්සේ යා කියන අපරාධේ නැවැත්වේ. දේ සිතිවිලි ඊළඟට එනවා. එකම හඬින් නෙමෙයි මෙයා කතා කරන්නේ. එකම හඬින් කතා කරනවා නම් තේරෙනවා මේ අන්දන් එන්නේ කියලා. එකම හඬින් නෙමෙයි කතා කරන්නේ. දැන් වෙනම හඬකින් කියන්නේ. අපරාධ නැමෙයි. දිගටම මට ඒව කර කර ඉන්න කිව්වා. දැන් නැවැත්තුවත් එයාට සතුටක් නෑ. ඒ නිසා පසුතැවිල්ල දහමේ හැරවුම් ලක්ෂයක් විදිහට කියන්නේ නෑ. එහෙම කියන ආගම් ඇති. නමුත් මේ ඉන් යහපතකුත් වෙනව ඇති පසුතැවිල්ලෙන්. නමුත් විමුක්තිය පැත්තට එන විට, සංසාරයෙන් එතර වීමට එන විට හිතවතුනි පසුතැවිල්ල, පසුතැවීම, පශ්චාත්තාපය තීරණාත්මක සාධකයක් කරගන්නේ නැහැ. කරගන්න කියන්නේත් නැහැ. එයත් එක්ක දුර ගමනක් යන්න බෑ. මොනම ගමනක්වත් යන්න බෑ. එක තැන ඉන්නත් බෑ. දැන් මේ විදිහට එතන අන්තිමට ඔන්න පසුතැවිල්ලට තමයි එන්නේ. අර මේ මලකඩේකට රත්තරන් ගාලා ඒකට වර්ණනා කරලා තත්ත්ව වார்த்தාවක් දීලා රැවටිලා දෙහිම ආවනේ. ඇවිල්ලා අන්තිමට ඔය මැරෙන කොටත් මරණයෙන් නෙමෙයි අන්තිමම අවස්ථාව පසුතැවිල්ල. මැරෙන්න කලිනුත් පසුතැවිල්ල, මැරුණට පස්සෙත් පසුතැවිල්ල. හැබැයි පසුතැවෙන්නේ තමන් ගැන හිතලා, අයියෝ මම වැරදුනා, මට වැරදුනා කියලා. හැබැයි ඇත්තම වැරදීම කුමක්ද කියලා දන්නේ නැහැ. මේ තමයි වැදගත්ම කාරණේ. මේ පසුතැවෙන හිත දන්නේ නැහැ. ඇත්තටම පසුතැවෙනව නම් පසුතැවෙන්න ඕනි කුමකටද? ඒ බව දන්නේ නැහැ. මේ ළඟ මොකක් හරි සිද්ධියක් පෙන්වන්නේ, ආසන්නම හේතුවක් පෙන්වන්නේ මෙන්න මේකට පසුතැවෙන්න. ඉතින් ළඟම ඉන්න කෙනාට තමයි බැනුම් ආන්ට වෙන්නේ. ඕනෑම දෙයක ළඟම ඉන්න කෙනාට තමයි බැනුම් ආන්ට වෙන්නේ. ඉතින් එයා පේන්නේ නැහැ. දැන් මෙන්න මේ ඉතින් එයාත් එක්ක බැනගෙන ළඟම ඉන්න කෙනාට බැන ගියත් ආසන්න හේතුවක් වෙන්න පුළුවන්. අපි ඉතින් එතනින් ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. මේ මිනිස්යාට බැන්න ගැහුවා, එයා පොරොන්දුවේ ආයි මං ඒ වැරද්ද කරන්නේ නැහැ. නමුත් එයානේ මේ මූලික හේතුව. මේ ප්‍රශ්නේ එහෙම විසඳෙන්නේ නැහැ. ඉතින් ඉන් එහා පේන්නේ නැහැ. පසුතැවෙන හිතට ඉන් එහා පේන්නේ නැහැ. ළඟම කවුරු හරි ඕනේ, මේ වැරදිකාරයෙක් ඕනේ. වරදක් තියෙනවා නම් අපි හිතනවා වැරදිකාරයෙක් ඉන්න ඕනේ කියලා. කවුද වැරදි? මොකද්ද වැරදි කියනවට වැඩිය උනන්දු වෙන්නේ කවුද වැරදි කියලා හොයන්නේ. මේ කවුරු හරි හොයාගත්තාම හරි. ආ වැරදිකාරය හොයාගත්තා. එතකොට මේ දැන් ඉන් එහා දැක්මක් අවශ්‍යයි. එහෙම නැතුව මේ පඹගාලෙන් එළියට එන්න බෑ. මේ කටුවකුලෙන් එළියට එන්න බෑ. එහෙම නැතුව මේ හැම හැකියාවක්ම සංසාරේ ඉන්න නම් උදව් වෙනවා. හැම හැකියාවක්ම ඉන්න උදව් වෙනවා. හැබැයි සමස්ත සංසාරයේ පිළිබඳවම ගැඹුරු අවබෝධයක් ලැබෙන හැකියාව ලබා ගන්න පුළුවන් හැකියාව තමයි විපස්සනා විදර්ශනා කියන්නේ. එයත් හැකියාවක්. ඒ කොහින්වත් මේ ආකාශයෙන් එන හැකියාවක්වත් විශ්වයෙන් එන දෙවි කෙනෙක් දෙන හැකියාවක් නොවේ. හිතේ තියෙන හැකියාවක්. හැබැයි ඒ හැකියාව අවදිමත් කරගෙන අවදි කරගෙන උපුදවාගෙන වර්ධනය කරගෙන ඉගෙනගෙන ප්‍රයෝජන ගන්න තියෙන දේ. එහෙම ඒ හැකියාව මත උනොත් පේනවා මේ ළඟව ඉන්න කෙනා එයත් අතකොළුවක් පමණයි. මේ ආසන්නම හිතත් අතකොළුවක් පමණයි. මේ ඉන් එහාට එයා රූකඩයක්. එතකොට එයාව නැටිවේ කවුද කියලා බලනකොට ඊළඟට නටවපු කෙනා හම්බ වෙනවා. හැබැයි එයා ගැනත් හොයනකොට එයත් රූපඩයක්. එතකොට මේ තමයි සංසාර නාටකමේ හැටි. මොකද්ද හැටි? මේ රූකඩ විසින් රූකඩ නටවන. අපිට පේන්නේ රූකඩයක්. අපිත් රූකඩ. ළඟම ඉන්නේත් රූකඩ. ඉතින් අපි හිතන එයා තමයි මාව නැටෙව්වේ. එයා ළඟට ගිහිල්ලා බලනකොට එයාත් රූකඩයක්. ආයෙනම් එයාගේ නූල් අල්ලගෙන තව ටිකක් පිටිපස්සට යනකොට ඔන්න කෙනෙක් ඉන්නවා. ඒව නටවන මෙයාව. හැබැයි එහෙම ගිහිල්ලා බලනකොට එයාගෙන් මේ ප්‍රශ්නේ විසඳන්නම් එයාට දඬුවමක් දෙන්න. ඉතින් එයා රූපඩයක්. රූපඩයකට දෙන්න පුළුවන් දඬුවම මොකක්ද? මොකද අපිට පුළුවන් රූපඩයකට ගහන්න පුළුවන්ද? ගැහුවට රූපඩයට දැනෙනවද? රිදෙනවද? රූපඩේ හැදෙයිද? වෙනස් වෙයිද? නෑ. එයාත් නටනවා. ඉතින් මෙහෙම ආපස්සට මේ යෑමක් තමයි විපස්සනාවෙන් කරන්නේ. විපස්සනාවෙන් කළ යුතු එක වැදගත්ම කාර්යයක් තමයි ආපස්සට යෑම. ඒ යෑමට තමයි විපස්සනා කිවිනිවිද යනවා. ඉතින් මේ තේන්නේ අපිට මිනිස්සේ අපිව නටවනවා වගේ. ඉතින් එතෙන්ට කියලා බලමු. එයත් රූපකඩයක්. ඔය හැම චෛතසිකයක්ම අන්තිමට රූපකඩ. අපි හිතුවර දැන් මේ පුද්ගල ස්වරූපයෙන් කතා කළාට මේවා චෛතසිකනේ, හිතේ හැකියාවන්නේ. එහෙම බලන් ගියාම ඒවත් රූපකඩ. තවත් චෛතසිකයක් විසින් මේ චෛතසිකේ නටවන. ඒ චෛතසිකය රූපකඩයක් ඊට එහා චෛතසික විසින් නටවනු ලබන. ඉතින් මේ එකකටවත් බැනලා ගහලා දඬුවම් දෙන්න පසුතැවීම අමුමම මෝඩකම. පසුතැවීමෙන් වෙන්නේ මේ දැකීම ඇති වෙන්නේ එතන ඉඳලා කංකෙදිරිකව සිටීම තමයි. පසුතැවීම වෙනුවට හිතවතුනි හැම ගැටලුවක් අරුබුදයක් විඳීමක් දුකක් එක්කම ආපස්සට බලන්න. ඒ පේනවනේ දැන් කවුරු හරි මේකට හේතු වුණා කියලා. අන්න එයා විනිවිද බලන්න. එයා විනිවිද බැලුවොත් තමයි පේන්නේ එයා රූපකඩයක් බව. මම කලිනුත් මේ උදාහරණේ අරන් තියනවා. ඔය බොහෝ විට මේ කලින් නම් බටහිර ජාතිකයන් තමයි මේ කතාව නිතර නිතර කියන්නේ. ඒ අය භාවනා කරන විටත් ඒ ප්‍රශ්නේ මතුවෙනවා. භාවනා කරන්න එන්නේ සමහර විට ඒ ප්‍රශ්නේ නිසා මේ තමන්ගේ දෙමව්පියන් එක්ක හරි තරහයි. ඒ තරහ මේ මොනවත් ගහලා ගහපු බනපු දුන්නේ නැති නිසා නෙවෙයි. දෙයයිගේ මේ අයගේ මේ දරුවන්ගේ චරිත ලක්ෂණ තියෙනවනේ. ඒ සමහර චරිත ලක්ෂණ එච්චර හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ ගැටලු ඇති වෙනවා. සමාජයට ගැටලු ඇති වෙනවා. ඉගෙන ගන්න ඉස්කෝලෙට ගැටලු ඇති වෙනවා. يعني තමයි දඩබ්බරකම කියන්නේ. අකීකරුකම්, හිතුවක්කාරකම්. දැන් මේ වගේ දේවල්. එතකොට මේ අයට අදහසක් තියෙනවා මේවා මේ දෙමව්පියන්ගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ එක කාරණා. ඊළඟ කාරණේ තමයි දැන් දෙමව්පියන් ගෙදර නිතරම රණ්ඩු වෙන පවුල් වල නම් මේ අය විවාහ වුණාමත් රණ්ඩු වෙනවා. ඉතින් ඒ රණ්ඩු වෙනකොට හිතනවා අර අපේ අම්මලා තාත්තලා රණ්ඩුලා ඒ ආභාෂය අපේ ළඟත් තියෙනවා. ඉතින් අපිට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න බෑ. මොකද මේ දෙමව්පියන් නිසා. ඒ දෙමව්පියන් ඇවිල්ලා මේ ලංකාවේ වගේ අර නැන්දලයි ලේලිලයි ප්‍රශ්න නෙවෙයි. මට ඒ අය නෑ, දැන් ඒ රටෙත් නෑ, සමහරට මැරිලා. හැබැයි තාම අර කුංචි කාලේ ලැබුණු අද්දකී හින්දා විඳිනවා. ඒ හින්දා කියලා හිතනවා. හිතලා ඉතින් හරි තරහින් ඉන්නේ. ඒ ප්‍රශ්නේ වෙ දැන් ලංකාවෙත් තියෙනවා. ලාංකික තරුණ දූපතුන්ට ඔය ආරෝපණය ඇවිත් තියෙනවා. ඒ අයගේ ප්‍රශ්නවලට හේතුව විදිහට අම්මලා තාත්තලාගේ ගති ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. ඒ පෙන්වන්න පුළුවන්. මේ ඥානවලින් එනවනේ. දැන් මේ අයට මා කියන එක කාරණයක් තමයි මේ තරහ නිසා ඒ තරහ නැති කරගන්නම් භාවනාවට එන අයත් ඉන්නවා. සහ ඒ නිදහස් වෙන්න, තරහෙන් නිදහස් වෙන්නම නෙමෙයි. මේ ඒ ආරෝපිත ගතිවලින් නිදහස් වෙන්න. ඒ අයට කියන කාරණයක් එක කාරණයක් තමයි අමතාත්ත ඕපපාතිකද. ඕපපාතිකද කියලා අහනවා. ඕපපාතිකද කියලා ඕපපාති කියන්නේ ඉබේට පහළ වුණානේ. ඒ කියන්නේ අම්මල තාත්තලට අම්මල තාත්තල නැහැ නැද්ද? ඔබට ආච්චිලා කියලා නැද්ද? ඉන්නවා. ඒ අයට මේ ගති තිබුණ නැද්ද? සමහර ඒවා තිබිලා තියෙනවා ආච්චිලා කියලා. ඒ ආච්චිලා ශීලයෙන් තමයි අම්මල තාත්තලට ඇවිත් තියෙන්නේ. ඉතින් එහෙමනම් අම්මල තාත්තල අහිංසකයි. ඒ අය හිතලා මම මේ ආච්චිගේ අපේ අම්මගේ තාත්තගේ මේ ගති ටික මං අරගෙන මගේ ළමයින්ට මං දෙන්න ඕනි කියලා එහෙම මේ සැලසුම් කළ පවුල් සැලසුම් මේ විදියට සැලසුම් කළා නම් කරේ ඔන්න ඇඟිල්ල දික් කරන්න පුළුවන්, තරහ ගන්න පුළුවන්, බනින්න පුළුවන්. හැබැයි අහිංසකයිනේ. එහෙම දැන දැන තෝරාගත් ගැනීමක් කරලා නැහනේ. අපි දන්න මට්ටමට වෙන මට්ටමකින් තෝරා ගැනීමක් කරනවා. හැබැයි සාමාන්‍යයෙන් තෝරා ගැනීමක් කරලා නැහැ. ඉතින් එහෙමනම් බනින්න ඕනේ ආච්චිලා සියලක්. එහෙම කිව්වහම මේ ඇයට ඒක තේරෙනවා. තේරිලා ඒ ඇයම කියනවා ආච්චිලා සියලක බනින්න බෑ. ඒ ඇයගේ අම්මල තාත්තලට මේව තියෙන ප්‍රති පරම්පරා. ඉතින් නම් කාටද බනින්නේ? බනින්ද කෙනෙක් නැහැ. බනින්ද කෙනෙක් හැමෝම රූකද. හැමෝම රූකද. මේ බව පේන්නේ විපස්සනා නුවණට. විනිවිද බැලුවොත් තමයි පේන්නේ. ඒ පාරම්පරික ගති ලක්ෂණත් විනිවිද බැලුවොත් පේන්නේ. හිත දිහා බැලුවත් මේ වර්තමාන හිත කියන්නේ අතීත හිත විසින් නටවනු ලැබූ රූප දෙයක්. දැන් මේ වර්තමාන හිත යමක් කරනවද, යා විඳිනවද? ඒට හේතුව ඊට කලින් පහළ වුණු හිත. ඊට කලින් තිබුණු හිත එයා විසින් නටවපු ඒ නැටවිල්ලේ තමයි මේ වර්තමාන හිත නටන්නේ. එයා ගහපු පදේට. ඉතින් එයා ඒ පදේ ගැහුවයි කියලා බලනකොට ඊට කලින් හිත ගහපු පදයකට අනුව තමයි මෙයා මේ පදේ ගහලා තියෙන්නේ. මෙහෙම අන්න බලාගෙන යනවා. මේක තමයි පටිච්ච සමුප්පාදයේ දකින්න පුළුවන් එක විදිය. මුල සිට අගට නෙමෙයි, අග සිට මුලට. මුල සිට අගට බලන්න පුළුවන් න්‍යායාත්මකව. න්‍යායාත්මකව තමයි මුල සිට අගට බලන්න පුළුවන්. ප්‍රායෝගිකව අග සිට තමයි යන්න වෙන්නේ ආපස්සට. මේ විපස්සනාව යන්නේ ඒ විදිහට. අර ඥානීය අවස්ථා කියනවනේ මොනවද? සුතමේ ඥානී කියවල අහලා ලබන දැනුම. මේ කියවල අහලා ලබන දැනුම හුඟක් වෙලාවට මුල සිට අගට 1 2 3 4 එහෙමනේ ගොඩනගන්න වෙන්නේ. සාමාන්‍ය ඕනෑම විෂයක් එහෙම නියන්නේ අයන්නේ ඉඳලා ඉගෙන ගන්න වෙන්නේ. එහෙනම් සුතමේ ඥානෙ යන්නේ මුල සිට අගට. ඊළඟට චින්තාමේ නුවණ අතරින් පතර එන්න පුළුවන්. මුල සිට අගටත් එන්න පුළුවන්, මැද ඉඳලා අගට යන්නත් පුළුවන්, එහෙම යන්න පුළුවන්. හැබැයි භාවනාමය ප්‍රඥාව භාවනාමය ඥානයට පමණයි පුළුවන් අගසිත මුලට. ඒ තමයි අවශ්‍ය අගසිත මුලට. ඉන්න තැනින් යන්න ඕනේ කොහොමද මෙතෙන්ට ආවේ කියලා ඔයාට. කවුද මාව මෙතෙන්ට ගෙනෑන්නේ? වඩාගෙන ආවා කියන්නේ. තමන්ව වඩාගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙන මේ පසුතැවෙන තැනට, දුක තියෙන තැනට, මැරෙන තැනට, මරණ තැනට. මරණවනේ ඇත්තම ඇත්ත මොකද්ද? හැමෝම මරණවා. ස්වභාවික මරණ කියලා දෙයක් නැහැ. ස්වභාවික මරණයක් කියන්න පුළුවන්, මේ මරණය පිළිගන්න පුළුවන්. يعني හිතියා ඇති දැන් ශරීරයේ ආයුෂ ඉවරයි, ශරීරයට ඉන්න බෑ, කර්මයෙන් ගෙනපු ආයුෂත් ඉවරයි කියලා අන්න ඒ එකඟතාවයට එන්න පුළුවන් නම් තමයි ස්වභාවික මරණයක් තියෙන්නේ. ඒක තමයි පරිනිර්වාණය කියන්නේ. ඒ පිරිනිවීමේ එක අර්ථයක්. පිරිනිවීම කියලා සාමාන්‍යයෙන් ධර්මානුකූලව නම් පිරිනිවීම කියන්නේ ඔය කෙලෙස් පරිනිර්වාණය කියන්නේ අරහත් ඵලයටපත් වීම, ආශ්‍රව ක්ෂය කිරීම, කෙලෙස් පිරිනිවීම. ඊළඟට අනුපදිශේෂ නිර්වාණය පරිනිර්වාණය කියනවා. ඒ පරිනිර්වාණය කියන්නේ ආයුෂත් ඉවරයි, ශරීරේට කර්ම ආයුෂත් ඉවරයි, ශරීරේටත් තවදුරටත් ඉන්නත් බෑ. ඉතින් ඒ අවසානේ එකඟ වෙනවා. ආයි කොමාදදා ඉන්නේ එතෙන්ට කෙලින්ම නැවතුම් දෙකක් තියෙනවා. මැදින් තියන්නේ එතනින් තියෙනවා. ඉන් මෙහා හිතවතුනි කාටවත් ස්වභාවික මරණ නෑ. මරණවා. අපෝ මරණවා. බෑ බෑ කියද්දි මරණවා. රෙලුවේ එළුව බෑ බෑ කියනනේ. ඒ වගේ බෑ බෑ කියද්දි මරණවා. ආ කියන්නේ කවුද? වේදනා දුක්ක නිසා, ප්‍රශ්න නිසා, ලෙඩ නිසා අනේ මැරෙනවා නම් හොඳයි කියලා බෙල්ලේ වැල දාගන්න කෙනා ගැන නෙමෙයි මේ කියන්නේ. යා ඒ අන්තිම මොහොතේ බෑ කියනවා. hina වෙවි ගියාට, අනිත් පැයට පාඩමක් උගන්වන්න ගියාට ඒ සියල්ල කරලා අන්තිමට බෑ කියනවා. එයාවත් මරනවා. එයා නෙමෙයි තමන් තමන්ව මරා ගන්නව නෙමෙයි අන්තිමට වෙන්නේ. ඒ බෙල්ල වැල දාගත්තත් අන්තිමට මරණ මැරෙන මොහොත එන විට, මරණයටපත් වෙන මොහොත එන විට එයා බෑ කියනවා. බෑ කියනවා, දඟලනවා. දඟලන්නේ ඒ නිසා. එතකොට එයාවත් මරන. හැමෝම මරන. මැරෙනවනේ මරණ. ඉතින් මේ එතෙන්ටනේ අපි යන්නේ හැමෝම. මරණ තැනකට යන්නේ. දංගෙඩියට යන්නේ. ඒ ගැන හිතනකොට ලොකු බයක් එනවා. බයක් එන්නත් ඕන හිතවතුනි. මේ අපි හිතනවා මේ මැරෙනවා, මොකද්ද හොඳ මිනිකෙක්ියක් ඇතුලේ ඉන්නවා. පොල්සල් සම්පත්තු කරලා මේ අඬනවා, වැළපෙනවා, ಗುಣ කියනවා. අනේ දාලේ යන්න එපා කියනවා. එහෙම ඒ කතන්දර ගියා බැලුවොත් නම් හරි ෂොක්. හැබැයි මේ ඒවා අපිට නෙමෙයිනේ කරන්නේ. අපි එතනක් නැහැ. මැරුණ කෙනා එතන නැහැ. මේ මරණය. සබා දහම මරණය. සබා දහම මිනී මරුවෙක්. ඒ නිසා සබා දහමට මාරයා කියන්නේ. මාරයා මරණයට මාරයා කියනවානේ. මෘත්‍යමාර මාරයන් පස් දෙනාගෙන් එක්කෙනෙක්නේ පංචමාර වලින් මෘත්‍යමාර. මෘත්‍යමාර කියන්නේ මාරය, මරණ. කවද මරන්නේ? සත්‍යාව. ඉන්න ඕන කෙනාව මරලා. ඉන්න ඕන කෙනා. ඉන්න ඕන කියන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි, සංසාරේ ඉන්න ඕන කෙනාව මරන. නැවත නැවත මරන. එපා කියද්දි මරන. මේ කතාව හිතවතුනි, මේ විපස්සනාව බලන්න මොන තරම් කාරණා අපිට අනාවරණය කරගන්න පුළුවන්ද? හැබැයි මේවා න්‍යායාත්මකවම නෙවෙයි. නිකන් දැනුමක් සිවිලි සංකල්ප මට්ටමින්ම නොවේයි. ඒට වඩා මේ හිතට වදින, හදවතට වදින අත්දැකීම් පැත්තේ ප්‍රායෝගිකව තමයි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි විපස්සනා නුවණින් කළා වෙන්නේ. එහෙම නැත්නම් චින්තාමේ නුවණ නැත්තම් සුතමේ ඇහුවා පොතේ දැනුම නැත්තම් පරිකල්පනේ වෙන කල්පනාව. කල්පනාවට තෝණ තරම් දේවල් කරන්න පුළුවන්. කල්පනාවත් හිතේ හැකියාවක්. හිතේ තියෙන ඊටාම විචිත්‍ර හැකියාවක් තමයි කල්පනා කරන්න පුළුවන් හැකියාව. පරිකල්පනේ ඕනම දෙයක් ගැන කල්පනා කරන්න පුළුවන්. ඈත තියෙන කන්දක් හරි උස කන්දක් කියන්නේ. මේ කන්දේ උඩට නැග්ගාම වටේ පේන ඒ දර්ශනේ ලබන්න නම් මේ කන්ද බඩ ගන්න මෙපැයි. මේ කන්ද නගින්න ඕනේ, තරණය කරන්න ඕනේ. ඒක දවස් ගානක් ඇයි වැටේ තුවාල වෙයි, ලොකු මාංශ පේශි වල ශක්තියක් තියෙන්න ඕනේ, දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ, පුහුණුවක් තිබිය යුතුයි, ධෛර්යයක් තියෙන්න ඕනේ. ඒ සියල්ල කරලා ඉවසීමෙන් මුදුන් තැනක්ගොත් ඔන්න වටේ දර්ශනය බලන්ට පුළුවන්. පරිකල්පනයට පුළුවන් ඒ මොනවත් නැතු අන්දේ ආමුල ඉඳගෙන අඩියක්වත් නගින් නැතු මුදුන තැනක් ගාම වටේ කොහොම පෙනෙයිද කියන හිතාගන්න බැරිනේ. හොඳට හිතන්න පුළුවන් සමහරට ඒ පරිකල්පනයෙන් ලබන දර්ශනය අර උඩට නැග්ග කෙනාට පේන දර්ශනයටත් වැඩිය ලස්සන වෙන්න පුළුවන්, ඊටත් වඩා විචිත්‍ර වෙන්න පුළුවන්. මේ පරිකල්පනය හැම විටම යථාර්ථයට වඩා විචිත්‍රයි. යථාර්ථයේ විචිත්‍ර බව විතරක් නෙමෙයි කටුක බවකුත් තියෙනවා. යථාර්ථයේ හැම විටම විචිත්‍රත්වයේ සහ කටුකත්වයේ සම්මිශ්‍රණයක්. මේ පරිකල්පනයට පුළුවන් කටුක බව අයින් කළා දාලා ඒ ගාවන්නේවත් නැතුව විසිතුරු බව පමණ චිත්‍රණය කරන්න. අවබෝධයක් තියෙනවා. පරිකල්පනයට පිළිවන් හිතවතුනි මේ ධර්මතා ගැන චිත්‍රණයක් කරන්න අර කිසිදු වීරයක් කරන්න නැතුව ඒ අත්දැකීම් පැත්තට යන්න නැතුව ඉතින් භයානකයි. ඇත්තටම භයානකයි. මොකද එතනින් කරන්නේ අර සංසාරෙටම රවට්ටන එක. මේ අපි හිතනවා මේ සංසාරෙ නෙමෙයි නෑ, සංසාරෙම කල්පනේ හැම විටම සාංසාරිකයි, පරිකල්පනේ සාංසාරිකයි. බුදුරජාණන් වහන්සේ ගැන පරිකල්පනය කළා, රහතන් වහන්සේලා ගැන පරිකල්පනය කළා, ධර්මයේ ගැන පරිකල්පනය කළා, ත්‍රිපිටකයේ ගැන පරිකල්පනය කළා, ඒවා සාංසාරික. චින්තාමේ ඥානේ පමණයි, ඊහාන එක නුවණක් කියලා කියන්නේ චේතනින් නොදන්න දැනුමක් එකතු වෙනවා එපමණයි. ඒ වෙනුවට මේ විපස්සනාවට එන්න ඉන්න තැන හඳුනාගෙන ආපස්සට බලන්න. මෙන් බලනකොට පේනවා පළමුවෙන්ම පේන කාරණේ තමයි වර්තමාන මම කියන්නේ රූකඩයක්. රූකඩයක්. මට ඕන නිසා මම මෙහෙම ඉන්නව නෙවෙයි. තව එහෙම මේ නූල් ඇදපු නිසායි මට මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ. එතන එක නූලක් විතරයි මගේ කැමැත්ත කියන්නේ. එකම නූල නෙවෙයි මගේ කැමැත්ත, මට මෙහෙම ඉන්න ඕනේ නිසා මම ඉන්නව නෙවෙයි. සමහර කෙනෙකුට ඉන්න පුළුවන් මම කැමති විදියට තමයි මං ඉන්නේ. මේ කවුරුවත් නූල් ඇදපු නිසා නෙවෙයි, මා කැමති නිසා. මේ කැමැත්ත කියන්නේ එක නූලක් පමණයි. ඊළඟට ඒ කැමැත්ත මට ඕනේ නිසා ඇති වුණා නෙවෙයි, එකක් තව ඩයිසිකේ විසින් ඇදපු නූලක් නිසා මේ කැමැත්ත ඇති වුණේ. ඒ කැමැත්ත ඇති උනේ ඇයි කියලා බලන් ගියොත් ඒ බවත් පේනවා. හොඳට බලන්න ඉතින් මේ කිසි තැනක මේ හැම මේ විදියට බලන් ගියොත් චෛත්‍යිකෙන් චෛත්‍යිකයට චෛත්‍යිකෙන් චෛත්‍යිකයට පේනවා පස්සට. මේ හැම චෛත්‍යිකයක්ම රූකඩයක් බවත් පේනවා. ඒ රූකඩයක් බවත් දකින්නට ඕනේ. පිටුවට මදි දකින්නට ඕනේ. හැම චෛත්‍යිකයක්ම ඊට අතීත චෛත්‍යිකයේ විසින් අදිනු ලැබූ නූලක ප්‍රතිපදයක්. ඒ නිසා තමයි මේවට කියන්නේ හේතු. ඔය පටිච්චසමුප්පාද කියන්නේ ඒ නිසා. නිසා වෙනවා. පටිච්චසමුප්පාද කියන්නේ නිසා වෙනවා. එතකොට එහෙමනම් මෙහෙම බලන් ගියොත් බලනකොට ඔය චෛතසික නූල් රූකඩ නූල් අදිනාය අදිනායත් ආයි රූපඩයක්. ඊට කලින් කෙනා නූල් ඇදපු කෙනෙක් එතෙන්ට ගියාම එයත් රූපඩයක්. මේ නිසා තමයි කියන්නේ හේතුව නිසා ඵලය ඇති වෙනවා, ඵලය ආයි හේතුවක් වෙලා තවත් ඵලයක් ඇති කරනවා. දැන් මෙහෙම බැලුවහම මේ සියල්ල පේනවා එක දෙයක් හැර. එක දෙයක් හැර සියල්ල පේනවා. මොකක්ද ඒ නොපෙනෙන දේ? නොපෙනෙනවා කියන්නේ නැහැ, නැති නිසා පේන්නේ. කුමක්ද ඒ? මම මම නෑ. ඒක තැනකවත් මම නෑ. මම හිතියනම් ඔහොම වෙන්නේ නැහැ. අපි කියනවානේ ලොකු ප්‍රශ්නයක් වුණාම මම හිතියනම් ඔහොම වෙන්න දෙන්නේ නැහැ කියලා. ඇත්තම ඔය එක තැනක හරි මම හිතියනම් ඔහොම වෙන්නේ නැහැ. හැබැයි මම නැහැ. සිතිවිල්ලක් තිබුණා මම කියලා. හැබැයි මම නැහැ. තියෙන්නේ මෙතන චෛතසික. මේ චෛතසික නටවනවා තව චෛතසික. ඒ චෛතසික තව චෛතසික නටවනවා. හැබැයි මේ එක තැනකවත් මම නැහැ. බලන බලන තැන මම නෙමෙයි. කැරකිලා අපෝ මෙතෙන් දෙන්නේ. ඒ මුළු රවුමෙන් බැලුවොත් ඒ කිසි තැනක මම නැති බව දැක්කොත් හැම අහුමුල්ලකම බලන්න ඕනේ. එක තැනක්වත් අතහැරියොත් ඔන්න සැකේනවා. අතන බලන්න බැරි වුණා එතන නම් ඇති කියලා. එහෙමනේ මොනවා හරි නැති වෙලා හොයනකොට උනා. අනව හැම තැනම බලලා බැලුවා. හැබැයි ඇඳ යට බලන්න බැරි වුණා. එන එතන ඇති මේ මුළු රවුමෙන් බලන්න ඕනේ එක තැනක්වත් මග අරින්නේ නැතුව එහෙන් බැලුවාම මේ යාන්ත්‍රණයේ පේනවා මම නැහැ මම නැති යාන්ත්‍රණයක් යාන්ත්‍රණයේ වෙනවා මම නැහැ දැන් මෙතනින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ හැබැයි ලොකු විසඳ ගන්න පුළුවන් කියන ස්ථිර විශ්වාසයක් ඇති වෙනවා. විසඳ ගන්න පුළුවන්. එතනින් කොමා එකක් දමමින් හිතවතුනි අපි ආවර්ජනය කරමු මේ අසු දහම ගැන තමන්ට හැම දහම ගැන වැටහුණු මේ කියව කාරණා ගැන ආවර්ජනයක් අපි හැමදෙනාම එකට එකතු වෙලා කරමු. මේ විදසුන්ට විදසුණක් අද වැඩසටහනේ භාවනා පරිච්ඡේදයේ. මතකයේ හැටියට ඇහුනේ මොනවද? ඇහුවේ මොනවද? වැටහුනේ මොනවද? කරන්න තියෙන්නේ මොනවද? පුරා හෝරාවක් තිස්සේ සවන් දුන් දේශනේ සංක්ෂිප්ත පණිවිඩය මොනවද කළ යුත්තේ? හිතේ කවර හැකියාවද ඉස්මතු කොට ගත යුත්තේ? වචනේ නොවේ, නම නොවේ, ඒ හැකියාව හඳුනාගන්න. ඒ හැකියාව භාවිතා කරන්න බලන්න. දැන් මෙතන මේ මොහොතේ යලි යලි ආවර්ජනය කරන්න හැකි පමණ සමස්ත පණිවිඩයම අවශෝෂණය කරගන්නට. අවදිමත්ව ආවර්ජනා කරන විට මතකයෙන් ඇසු කාරණා ගැන උණු දේත් පේනවා, උණු විදිහත් පේනවා. වෙලා තියෙන දේත් පේනවා, ඉන්න තැනක් පේනවා. හරියටම නිවැරදිවම එකෙල්ලේම කළ යුතුව තිබෙන්නේ කුමක්ද? එහෙමනම් මොනවද කළ යුත්තේ? ඒ ගැන වඩාත් පැහැදිලි නිශ්චිත තැනකට එන්න පුළුවන්ද? ඒ පිළිබඳ පැහැදිලි දැක්මක් සමග ඊළඟ මොහොත ගැන යා යුතු මඟ පිළිබඳ පැහැදිලි දැක්මක් සමග ආදරණීය හිතවතුනි සමාප්තිය සටහන් කරමු. අද විදසුනට නිදසුනක් අත්දැකීමෙන් අවබෝධයට යන වැඩසටහනට ලබන සතියේ මේ වැඩසටහන නෑ, ඊළඟ ඉරිදා නෑ. නැවතත් අප්‍රේල් මාසේ මුල්ම ඉරිදා තමා තියෙනවා නම් තියෙන්නේ. මග පැහැදිලි නම් ඊළඟ අඩිය කොතනද ලැබිය යුත්තේ කියන කාරණය සක්සුදක්සේ පැහැදිලි නම් ඇයි ඒ පියවර තබන්නේ නැත්තේ? හැම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.